नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स ये बुद्धे कथा करे मैं අනිච්චානුපස්සනාවේ වටිනාකම ඒ වගේම අනිච්චානුපස්සනාව සැබෑ අනිච්චානුපස්සනාව කියන්නේ මොකද්ද ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියන දේවල් පිළිබඳව අපි කතා කරා ඒක සාමාන්‍ය අපි කෙටි සමාලෝචනයක් කරොත් නියම අනිච්චානුපස්සනාව දුක්ඛානුපස්සනාව අනාත්තානුපස්සනාව කියන දේවල් නොදැන කවදාවත් මේ නිවන කරා යොමු වෙන්න බැරි බව මේ දේශනාවලින් අපිට පැහැදිලි වෙනවා. ඉතින් ඒ නිසා මේ සංස්කාරයන්ගෙන් මිදෙන විදිහට සංස්කාරයන්ගෙන් හිත නිදහස් වෙන විදිහටම අනිච්චානුපස්සනාව වැඩි වීම නිසා අපිට මේ මාර්ගඵල අවබෝධයක් නිවන සඳහා යන්න පුළුවන් බව අපි කතා කරා. ඉතින් මේ අනිච්චානුපස්සනාව කියන එකේ කෙලෙස් පිළිබඳව අපි පස්සේ කතා කරනවා. ඉතින් මේ නිට්ටයයි කියන අදහස මත පිහිටලා තමයි මේ සියලු කෙලෙස් ගොඩ නැගිලා තියෙන්නේ. ඒ නිසා මේ අනිත්‍ය සංඥාව වඩන්න කියන්නේ ඒකයි. ඉතින් ඒ නිසා මේ අනිත්‍ය සංඥාවට මූලික පසුබිම වශයෙන් මුලින්ම අපි මේ සම්මුතිය පඤ්ඤප්තිය අයින් කරගෙන ඒ තුල තියෙන පරමාර්ථ ධර්මයෝ දීන් මතු කරගෙන නාම රූප දෙක වෙන්වෙන්ව හඳුනාගෙන පසුව ඒ වගේ ප්‍රත්‍ය ඒවා හටගෙන නිරුද්ධ වෙන බව ප්‍රත්‍යයෙන් හටගන්න බව හේතු ප්‍රත්‍යයෙන් මේ මේ හේතු ධර්මයන්ගෙන් උපදින බව කෙනෙක් පුද්ගලයේ කාරකයක් නැති ප්‍රත්‍ය සමவாயකින් උපදින බව කියන මේ පත්‍ය පරිග්‍රහ ඥානය කියන ඒ නුවණත් අපි මේ නාම රූප ධර්මයන් කෙරෙහි ඇති කරගෙන මේ නුවණවල් දෙක ඇති කරගත්තු කෙනාටම මේ අනිච්චානුපස්සනාව සමුර්ධ වෙනවා. ඉතින් ඒ විදිහට ඇති කරගෙන මේ නාම රූප ධර්මයන් ගේ ලක්ෂණ පරීක්ෂා කරනකොට ඒ කෙනාට තේරෙනවා මේවා මේ නාම රූප ධර්මයෝ කියන ඒවා මම හෝ මගේ මගේ ආත්මය වශයෙන් ගත යුතු දේවල් නෙවේ. මේ හැම එකක්ම ප්‍රත්‍යයෙන් හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්ම ටිකක්. හටගෙන ස්වභාවයක්වත් පවතින නැතුව වහා නැති වෙන දෙයක්. විපරිණාමයටපත් වෙන විකාරයටපත් වෙන අනාත්ම අසුභ අසාර වූ කිසිම සාරයක් නැති ධර්මයෝ කියලා මේ වගේ තියෙන ස්වභාවයන් පරීක්ෂා කරනකොට තේරෙනවා. ඒ නිසා මෙයාට ඒ නාම රූප ධර්මයන් අර ගෙලේ දමපු සර්පකුණක් මලකුණක් වගේ තරම් දිස්වෙලා මේ නාම රූප ධර්මයන්ගේ මිතීමට කැමැත්ත ඇති වෙනවා. ඒවා කෙරේ කලකිරීම නිබ්බිදාව ඇති වෙනවා. ඉතින් ඒ නිසා නාම රූප ධර්මයන් මතු කරගෙන ඒ දේවල් මේ ලක්ෂණ වලින් යුක්තයි කියලා ලක්ෂණත් මතු කරගෙන ඒ විදිහට මේ බලන්න බලන්න ඒක අපි අනුපස්සනාව නුවණින් මෙනෙහි කරනවා කියලා කියනවා. එහෙම කාලයක් බලනකොට මුලින් මේවා ඉතින් අප්‍රකටව අපැහැදිලිව තේරුණත් පසුව මේ කෙලෙස් ඒවා ප්‍රහාණය වෙන්න දැන් අපි මඩ වතුර ටිකකට ඉඟිනියට ටිකක් දාලා එකපාරක් දෙපාරක් අත දාලා කලැත්තුවාට ඒ මඩදියේ යටට බහින්නේ නැහැ. නමුත් ඒවා එකපාරක් දෙපාරකින් අතර නොවි නැවත නැවත ඒක අත දාලා කලත්තන්න අර මොඩ දිය රොන් මඩ සියල්ලම යටට බහලා පැහැදිලි ස්වභාවයට වතුරපත් වෙනවා. අන්න ඒ වගේ මේ අපිත් මේක නොතේරෙනවා මට තේරෙන්නේ නැහැ කියලා නිකන් හිටියොත් මේක කවදාවත් මතු කරගන්න බෑ. අපි නොතේරෙන තැනින් තමයි පටන් ගන්න. පටන් අරගෙන ඒව උත්සාහයෙන් කරගෙන යනකොට ඒ නොතේරෙන්නේ යම් කෙලෙස් ධර්ම ටිකක් නිසා නම් ඒ කෙලෙස් ටික යටපත් වෙලා හිත පිරිසුදු වෙනකොට මේක හොඳට පේන්න ගන්නවා. ඉතින් ඒ වැටහුණාන් පස්සේ ඊට පස්සේ යාට මේ ඒ කෙලෙස් ප්‍රහාණය වෙන විදිහටම හිත තියන්න තියන්න කෙලෙස් විස්කම්බන වශයෙන් යටපත් වෙලා හොඳට මේ වගේ වටිනාකම තේරිලා හිත කය සැහැල්ලු වෙලා මේ අනුපස්සන හොඳින් වැඩෙනවා. ඉතින් ඒ නිසා අපි පටන් අරගෙන මේක කරගෙන යනකොට තමයි මේ වගේ වටිනාකම ප්‍රයෝජන අත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ අහන පමණකින් නොතේරුණා කියලා ඒක අහකට දාන්න නැතුව මුලින් අපි අහගෙන ඉන්න ඕනේ, සුතමේ ඥානය ඇති කරගන්න ඕනේ. ඊට පසුව ඉතින් ඒවා අපිට වචන හුරු වෙලා ඒ මෙහෙම දේවල් තියෙනවා කියලා පුරුදු වෙලා නැවත ඒවා සාකච්ඡා කරනකොට ඒවට අපේ හිත නැඹුරු වෙලා පුරුදු වෙලා එහෙම තමයි කවුරුත් අපි කවුරුත් මේ ශාසනයේ පය ගහලා ඉදිරියට නැගිටින්නේ ඔය විදිහට තමයි. ඉතින් ඒ නිසා ඒ විදිහට අපි අනිත්‍ය ලක්ෂණේ අනිත්‍ය ධර්ම කියන ඒවා වෙන්වෙන්කොට හඳුනාගෙන ඒ ලක්ෂණ ධර්මයන් මත ආරෝපණය කරලා බැලීමෙන් මේ මනිච්චානුපස්සනාව සිද්ධ වෙනවා. එතකොට ඒවා සම්මුතිය මත නොවේ, පරමාර්ථ ධර්මයන් මතම අපි භාවනා කරන්නත් ඕනේ. ඊළඟ විශේෂයෙන් ඒවා අනිත්‍යයි අනිත්‍යයි කියලා නොකිව්වත් කමන්නේ, ඒක ප්‍රත්‍ය ඇතිවීම නැතිවීම දකිනවනම් නියම අනිත්‍යානුපස්සනාව වෙනවා. එතකොට එයා ඒ සංස්කාර ධර්මයන්ගේම ඒ ආදීනව ලක්ෂණ දකින නිසා සංස්කාර ධර්මයන්ගේ කලකිරිලා හිත විසංකාරගත වෙන බව අන්තිමේට අපි කතන් කරා. ලෝකෝත්තර මාර්ග ඥාන උපදින්නේ මෙන්න මේ විදිහටයි කියන එක. එතකොට දැන් ආපහු ටිකක් කතා කරමු, ටිකක් තියෙනවා. අනිච්චානුපස්සනාව නොපෙනෙන්න හේතු හා ඒක පැහැදිලි වෙලා ප්‍රකට වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව කාරණා අපි මේ පස්චිකාවට අනුම ඉදිරියට කතා කරගෙන යන තේරෙන්නේ නැති දෙයක් තිබුණොත් අහන්න. මේ පස්චිකාවේ 238 පිටුව තමයි තියෙන්නේ. 15 වන නාම රූප ඒ වාගේ ස්වභාවික ආකාරයෙන්ම මෙනෙහි කරමින් භාවනා කරන යෝගාවචරයාට සන්තති ගණය බිඳින තරමට විපස්සනා ඥාන මුහුකුරා ගිය විට එම අනිච්චානුපස්සනාව 15 විස්තර වශයෙන් දක්වන්නේ නම්, 15 වන නාම රූප මතුවන සනේ මතුවන ආකාරයට මෙනෙහි කිරීම සිදු නොවන්නේ නම් එම නාම රූපයන්ගේ ප්‍රකෘති ස්වභාවය දැනගත නොහැක්කේ. එම නාම රූපයන්ගේ ඇතිවීම නැතිවීම දැනගත හැකි වන්නේ ඇයි අමුතුවෙන් කිය යුත්තක් නැත. ඒ කිව්වේ මේ මෙතන මේ සැබෑ අනිච්චානුපස්සනාව අපිට මතු කරගන්න නම් ඒ නාම රූප ධර්මයන් නිරුද්ධ වෙච්චී දේවල් හෝ පහළ වෙන්න තියෙන දේවල් මත නෙවෙයි මේ මොහොතේ හටගන්න නාම රූප ධර්මයන් මතම භවනා කරන්න. වර්තමාන රූප ධර්ම ඒ අවස්ථාවට දැනෙනකොටම මේ නාම රූප හිතෙන් අරමුණු කරගන්න ඕන. වේදනාවක් දැනෙන වෙලාවේ අපිට වේදනාවේ ස්වභාවය හොඳට තේරුම් ගන්න පුළුවන්. නැති වේදනාවක් ගැන අපි කොච්චර හිතුවත් ඒ ධර්මයේ ආරමුණු කරනව නෙවෙයි. ඒ නිසා තමයි මේ කියන්නේ ඒ පරමාර්ථ ධර්මයන් ආරමුණු කරමින් ආරමුණු කරලම මේ නුවණ මතු කරගන්න ඕනේ. දැන් මෙහෙම කිව්වට දැන් මේකේ අපි නුවණින් දැනගන්න ඕනේ. දැන් අපිට කයට තදගතියක් දැනෙන බව එකක්, ඒක නැවත නුවණින් ගන්නවා කියන එක තව එකක්. අවසිටිය. දැන් මෙතන අපිට තදගතිය අරමුණු කරන හිතේම නුවණ යෙදෙන්න ඕනේ කියන එක නෙවෙයි මේ කියන්නේ. එහෙම යෙදෙන අවස්ථා තියෙනවා. නොයෙදෙන හැමෝටම එහෙම සාමාන්‍ය පුතක් යන අයට එහෙම යෙදෙන්නේ නැහැ. මුලින් සාමාන්‍ය නාම රූප ධර්මයන් අරමුණු වෙලා දෙවනුව ඒ කෙරෙහි මෝඩකමෙන් නැති වෙන්න කටයුතු කරන්නයි ඕන. ඉතින් කාටත් දැන් රහතන් වහන්සේ නමකට වුණත් මුලින් ඒ පරමාර්ථ ධර්මය අරමුණු කරමින් හිත් පහළ වෙනවා. ඒ කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන ආදී සිත්. ඒ කියන්නේ රූප දකින්න, සද්ධාන, ගන්ධ දැනගන්න සිත, රූප දකින්න සිත. ඒක කාටත් පොදුයි. ඒ හිත් පිරිසුදු හිත්. හැබැයි ඒවා කුසල් හෝ අකුසල් කියන්නේ නැහැ. ඒවා හොඳ නරක කියලා කියන්නෙත් නැහැ. ඇයි ඒ? ඒ වගේ කුසල් දෙන්නෙත් නැහැ. ඒ නිසා ඒවා නරකයි කියන්නේ නැහැ. මේ මේ අකුසල් දෙන්නේ නැහැ. ඒ වගේ කුසල් දෙන්නෙත් නැ නිසා හොඳයි කියන්නෙත් නැහැ. ඒ වගේ චක්කු විඥාන හිතක් කියලා කියන්නේ එතන ඒ සබ්බචිත්ත සාධාරණ චෛතසික හතක් විතරයි. ඒ කියන්නේ ඒ හිත අරමුණ දැන ගැනීමට විතරයි වැය වෙලා තියෙන්නේ. ඒකේ හොඳ නරක, ඒකේ ලෝභ දේශ මොකුත් දෙන්නේ නැහැ. දෙවනුව තමයි අපිට ඒක අරමුණු කරගෙන අපි මේ අරමුණ ඔස්සේ අතීතයේ පුරුදු පුහුණු කරපු මෝඩකම, දුෂ්ටිය මෙවයින්. ආන් ඒක තමයි මේ වළක්වගන්න. ඒ දෙවනුව දැන් අපිට වර්ණ රූපයක් පේනවා, පේන දේ අරඹයා මම දකිනවා, කෝපයක් දකිනවා, තියෙන දෙයක් දකිනවා කියන මෙන්න මේ ආශ්‍රව මෝඩකම වලට යන්න ඉස්සරලා මේ මොහොතේ මේ දැකීම උනේ කියලා මම දැක්ක නෙවෙයි, මේ හිතක් පහළ වුණා. දර්ශන කෘත්‍ය කරමින් හිතක් පහළ වුණා. එහෙම කෙනෙක් බලනවා. තව කෙනෙක් මෙතන මේ සතර මහා ධාතු ටිකක් ඉපදුනා, හටගත්තා. තව කෙනෙකුට ඒක පිළිකුල් කුණුක කොටස් හැටියට බලනවා. ඒ විදිහට තව කෙනෙක් එතන සංඥාව හැටියට බලනවා. තව කෙනෙක් වේදනාව හැටියට බලනවා. මොන ආකාරයට හරි ඒ වාර මේ සම්මුති ඔයට අහුවෙන්න නොදී ඒ වගේ කුමන ආකාරයෙන් හෝ පරමාර්ථ ධර්මයන් අරමුණු කරගන්න. ආන් එහෙම අරමුණු කරගෙන දෙවනු අරමුණු කර ගැනීමෙන් ඊට පස්සේ ඒ හටගත්ත ධර්මයේ හොඳට බලා ඉන්නකොට තේරෙනවා ඒක තව හිතක් උපදිනකොට ඒක නැහැ. ඒක නිරුද්ධ වෙලා යනවා. එහෙනම් මේවා මේ අපිට ඕන විදිහට තියාගන්න පුළුවන් දේවල් නෙවෙයි. මම උත්සාහ කරත් එහෙම තියාගන්න බෑ. ආන් ඒ විදිහට ඒ ධර්මියෝම අරමුණු කරමින් ඒ වගේ ස්වභාව ලක්ෂණ වර්තමානෙම මතු කරගන්නකොට ඒ වගේ යථා ස්වභාවය හොඳට පේනවා. ඉතින් ඒ නිසා තමයි ඒ මතුවන ක්ෂණෙහි මතුවන ආකාරයට මෙනෙහි කිරීම සිදු නොවන්න එම නාම රූපයන්ගේ ප්‍රකෘති ස්වභාවය දැනගන්න බෑ. එතකොට අපිට නොගැටිච්ච ධාතුවක් අපිට අරමුණු කරන්න බෑ. ඒ ගැන අපිට හිතන්න පුළුවන්. ඇහිච්ච නැති ශබ්දයක් අපිට හිතුවට අපි ශබ්දේ අරමුණු කරන්නේ නේද? අන්න ඒ වගේ. ඉතින් ඒ එතන කියන්නේ මේ නාම රූප ධර්මයන් දැනගෙන ඊට පස්සේ දැන් අපි යමක් පේනවා කියන අවස්ථාවේ නිකන් හිතන කුඩා දරුවෙකුට පේන අවස්ථාව ඔන්න ඔය අවස්ථාව වගේ අවස්ථාවක් අපිටත් උපදිනවා. අපි කාටත් කුසල් අකුසල් වලට නොගිහින් මෝඩකට නොගිහින් මේ පරමාර්ථ ධර්මය අරමුණු කරමින් උපදින වර්ණ රූපය අරමුණු කරමින් තමයි චක්කු විඥාන සිත උපදින්නේ. ඒක හටගෙන නිරුද්ධ වුණාන් පස්සේ මේ අරමුණ මනසින් පිළිගන්න අරමුණ. මේ අරමුණ මනසින් අරගෙන ඊට පස්සේ මේක පිළිබඳව අපි අතීතේ පුරුදු කරලා තියෙන පුරුද්ද මේකට ගැට ගන්න. දැන් අපි මේ කෝපයේ කිසි කෙනෙක් කවදාවත් දැකලා නැත්තම් කෙනෙකුට කෝපේ ගේන්න කිව්වට එයාට මොකවත් අර තියෙන්නේ කියලා කිව්වට එයාට ඒක බෑ. ඒ නිසා එයාට මෙන්න මේකටයි කෝපේ කියන්නේ කියලා පෙන්වන්න. අන්න එතකොට එයා සංඥාව අරගෙන මේ හැඩයට මේ වර්ණ සටහනට කෝපේ කියලා කියනවා. ගෙලා එයා එකක් ඇති කරගන්නවා. දැන් දාගත්තන් පස්සේ ඒක ඊට පස්සේ දැන් අය ප්‍රශ්නයක් නෑ. කෝපේ ගේන්න කියහම අර අතීතයේක සිහි කරගෙන ගේනවා මිසක් දැන් එහෙම හදාගෙන නෙවෙයි. අන්න ඒ අපි පුරාණයේ ඇති කරගත්තු මෝඩකමට දැන් ඇස්සමෝට රූපයක් හම්බෙනකොට අපිට හම්බෙන්නේ කෙස්ලොම් නියදත් හම්මස්නාරේ කොටස් ටික. එහෙම නැත්නම් සතර මහා ධාතු ටික වර්ණ රූපය. එහෙම තැනක අපි මේ හැඩයට අපි පුරුදු කරපු පුරුද්ද ඇති කරගන්න. මුලින් අපිට පුද්ගලෙක් නෙවෙයි හම්බෙන්නේ වර්ණ සතා. කොටස් ටිකක් හම්බෙන්නේ. නෑ මොකුත් නෑ. අපිට මේක හොයන්න බෑ. වේගෙන් අපි අර පුරුව ඇති කරගන්න. ඒ හුරුවට යන්න නොදී ඒකයි මේ සිහියෙන් හොඳට සිහියෙන් ඉදමින් දකින අහන දැනෙන හැම අරමුණකම හිත මෝඩකමින් ගන්න ඉස්සරලා මෙතන තියෙන මෙන්න මෙහෙම ධර්මතාවයක් කියලා ගන්න. ඒකට මම ඔයිට ඉස්සරලා කියලා දුන්නා අපි ඔය මහසී භාවනා ක්‍රමයේ. ඒකට එහෙම එකපාරම ගන්න බැරි කෙනාට එයාට යම් උපකාරයක් පුහුණුවක් කරනවා දකින අවස්ථාවේක මෙනෙහි කරන්න. සබ්දයක් ඇහෙනකොට මේ කවුද සතෙක් කියලා ගන්නෙ නැතුව ඒකට අපිට එකපාරව මෙතන ශබ්ද රූපයක් කියලා අරමුණු කරන්න බෑ. ඒ නිසා සබ්දයක් කියලා මෙනෙහි කරන්න. මොන ආකාරයේ ශබ්ද ඇහුනොත් ශබ්ද ටිකක් විතරයි. මොන ආකාරයේ රස එක එක රසයන් දැවුනත් ඒ රස ටිකක් ඒ රසේ නානත්වයක් තියෙනවා. ඒ රස අපි නම් කරන්න නැතුව ඒ රසට ලෝකයා පැනවීම කරනවා. මෙතන හැම තැනකම තියෙන රසයක් විතර කියලා රසයක් කියලා හරි කමන්නේ වෙන එක. රූපයක්, සද්දයක්, ගන්ධයක්. ඒ ගන්ධ ටික ඒවා වර්ග කරන්නේ නැහැ. ආන් ඒ විදිහට දැන් මොන හරි වේදනාවක් මොන ආකාරයේ වේදනාවක් ඒක කුදු වේදනාවක් විතර නේද? ඒ විදිහට එහෙම මුලින් මෙනෙහි කරනකොට යාගේ හිත යම් ප්‍රමාණයකට අර ඉක්මනට අර මෝඩකමට යන්නේ නැතුව මෙනෙහි කිරීමට හිත පුරුදු වෙනවා. ඊට පස්සේ දැන් යාන්ට පුළුවන් එදෙන්ට නුවණ තියාගන්න. එහෙම මෙනෙහි කරන් පස්සේ යාගේ සිහිය ඉපදිලා ඒ නිසා දැන් ඒ අරමුණේ බලනවා. දැන් මේ කෙනෙක් පුද්ගලයෙක් දැක්කා නෙවෙයි, මේ ඇහැට පෙනීම නම් මේ ඇහැට රූපයක් ගැටීම නිසා චක්කු විඥානේ ආදී නාම ධර්ම ඉදීම නිසා මේ යමක් පේනවා. පෙනෙන දේ තව එකක් පේනකොට හෝ තව අරමුණක් යනකොට පෙනෙන දේ නිරුද්ධ වෙනවා. තියනවා නෙවෙයි කියලා ආන් ඒ විදිහට එයා ඒ අර මුලින් ඒක බලුවේ නැසත් කමන්නේ. මුලින් ඉස්සරෝම මේ අර සම්මුතිය බිඳින්න විතරක් නාම රූප දෙක විතරක් ප්‍රකට කරගන්න. අර විදිහට ඉබේ ස්වභාවයෙන් වැටලා එනවා නම් බැලුවට කමන්නේ. ඒ කියන්නේ මේ නැතිවීම, නිරෝධය. ඒ විදිහට ශබ්ද ඇහෙනකොට ගන්ධ රසයන් දැනෙනකොට ඒ ශබ්ද ඇහෙනවත් එක්කම අපි හොඳට සිහියෙන් එතන තියෙන පරමාර්ථ ධර්ම මතු කරගන්නවා. නාම ධර්ම කෙසේ වෙතත් මුලින් රූපය හරි මතු කරගන්න. අපිට දැන් කවුරු හරි කතා කරොත් හරි ශබ්දයක් හරි ඇහුනොත් අපිට ඉස්සරෝ මෙහෙන්නේ ශබ්ද මාත්‍රයක් විතර නේද? අන්න ඒ විදිහට. ඉතින් මේ එයාට මුලින්ම බැරි වුණොත් හට ගන්නකොටම මේ වගේ පරමාර්ථ ධර්මයන් අරමුණු කරගන්න. ඉතින් ඒවා ඇති වෙලා නැති වෙනවා කියන එක නොදකිනවා කියන එක පිළිබඳව කතාවක් කරන්න දෙයක් නැහැ නේද? ඒක හේතුඵල ධම දකින්න බෑ කියන එක. එයාට එතන ධර්මතාවයේ දකින්නත් බැරි කියන එක තමයි මෙතන කියන්නේ. ඇතිවීම නැතිවීම දැනගත නොහැකි වන්නේ ඇයි අමුතුවෙන් කිය යුත්තක් නැත. මෙලෙස මෙනෙහි කරමින් භාවනා නොකරන නිසා. ඒ කියන්නේ මතුවෙන මොහොතේම මේ පරමාර්ථ ධර්මයෝ අල්ලා නොගැනීම නිසා නාම රූපයන්ගේ නියම ඇතිවීම නැතිවීම පිළිබඳ වැටහීමක් නැති සාමාන්‍ය පුද්ගලයා සකසන්තාන, ඒ කියන්නේ තමන්ගේ හිතේ ඇති රූප ප්‍රවාහය නැවත නැවත දක්නා කල්ලි පෙර පෙර දක්නා ලද රූප ප්‍රවාහය සහ පසු පසු දකින රූප ප්‍රවාහය එකක්මයි වරදවා වටහා ගන්න. ඒ නිසා මේ හැම මොහොතෙම වේගින් ඇතිවෙමින් නැතිවෙමින් පවතින රූප පරම්පරාවක් තියෙනවා. නමුත් අපි මේ මුලින් දැකපුවයි ඊට පස්සේ දැන් දකිනවයිත් එක්ක ඔක්කොම ගැට ගහලා එකට අපි මේවා හිතා ගන්නවා. එක දිගට තියෙන දෙයක් පේනවා. සබ්දයක් ඇසීමේදීද ක්ෂණයක් ක්ෂණයක් පාසා මතුවන ශබ්ද තරංග ප්‍රවාහය එකක්ම ලෙස වටහා ගනි. දැන් ඔය විදිහට අපි හැම වෙලාවෙම එකක් නිරුද්ධ වෙලා තව එකක් උපදින. නමුත් ඒවා අපි මේ පෙරපසු ගැට ගහලා එකක් ලෙසම වටහා ගන්නවා. පෙර පෙර දැකීම් පසුපසු දැකීම් සමග ගලපා එකක්මයි වරදවා ගනි. පෙර පෙර ඇසීම් ඊට පස්සේ සකසන්තානයේ සිදුවන දැකීම් ඇසීම් ආදී සියලු දැනීම් සියල්ල එකක්ම ලෙස දිගින් දිගටම වරදවා වටහා ගනි. මෙලෙස එකක් ලෙස වන තරමට අතරක් නොතබා දිගින් දිගට පහළ වීමෙන් පවතින නාම රූපයන්ගේ සන්තතිය සන්තති ගණය නම් මේකට අපි මේ සන්තති ගණය කියලා කියනවා. මේ එකකට එකක් පසු ඇති වෙමින් නැති වෙමින් යන දේ ඒක දකින්නේ නැතුව මේ ඔක්කොම එකක් හැටියට ගන්නා බවට කියනවා සන්තති ගණය කියලා. සන්තති ගණයෙන් වැසි ආවරණය වී ඇති නිසා සාමාන්‍ය පුද්ගලයාට යමක් පහළ වී නම් මේ ඒකාන්තයෙන් විනාශ වන්නේය නිරුද්ධ වන්නේය කියන අනිත්‍ය ලක්ෂණය පේන්නේ. දැන් මේකෙන් වැහිලා දැන් අපි බලන්නෙම තියනවා කියන අදහසින් ඒ තියා දකින්නත් ඉස්සරලා අපි කුටියට යන්නේ තියනවා කියන අදහස. ඒ නිසා ඒ මෝඩකම මුලින්ම ඇති කරගෙන යන නිසා ඉතින් දකින්නකොට මුලා වෙනවා කියන එක ඉතින් අහන්න දෙයක් නැහැ. ඉතින් මේවා අපිට තේරෙන්නේ අපි මේවා පුරුදු කරපු නිසා මේ විදිහට ලෝකේ පේනවා කියන එක අපිට වැටහෙනවා. මේවා අපිට ඇත්ත වෙලා ඇත්තටම අපි තියෙන දේවල් දකින්නේ කියන මෝඩකමක් මේ බැසගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසාම මේ සන්තති ගණයේ වැහිලා තියෙන නිසාම මේ අනිත්‍ය ලක්ෂණය පේන්නේ. එහෙනම් මේ කෙනෙකුට මේ අනිත්‍ය ලක්ෂණය පේන්නේ නැත්තේ සන්තති ගණයෙන් වැහිලා තියෙන නිසා. සන්තති ගණයෙන් ආවරණය වීම යනු අකණ්ඩව පවතින රූප නාම සන්තතියක් ප්‍රකටව පිළිගැනීම වන්නේ. සන්තතිය ප්‍රකටව පිළිගැනීම වන්නේ සදාතනිකව පවතින්නේයි සිතින් සිතා ගැනීම වන්නේ. මෙම සන්තති ගණය වනාහි අකණ්ඩව ඇතිවීමින් නැතිවීමින් පවතින නාම රූපයන්ගේ එම ඇතිවීම නැතිවීම අසතිමත් බව මේ නොපවතින බව නුවණින් අසතිමත්ව අසතිමත්ව කියන්නේ සිහියෙන් තොරව නුවණින් මෙනෙහි නොකොට සිටීම නිසාම ඇතිවෙන මුලාව. එතකොට ඒ අපිට මේක තියෙනවා කියලා පේන්න හේතුව සිහිය නැහැ. පළවෙනි කාරණා සිහිය නැති නිසාම මෙයාට මේ නුවණින් මේ දැන් මේ මොහොතේ හටගත්තේ කියලා දකින්න අපි හිත පුරුදු කරලත් නැහැ. ඒ නිසාම තමයි මේ විදිහට මේ ගණයෙන් වැහෙන්න හේතුව මේක. මේ විදිහට අපි තියෙනවා කියලා පේන්න කවුරුත් කරන එකක් නෙවෙයි. එතන ඒ තියෙන ධර්මතාවය. මෙලෙස සන්තති ගණයෙන් වැසී ඇති නිසා සාමාන්‍ය පුද්ගලයෙකුට යමක් ඇති වූ සැනින් විනාශ වී යන්නේ යන අනිත්‍ය ලක්ෂණය ප්‍රකටව නොපැනේ. සන්තති ගණයේ යනු අතරක් නොතබා දිගින් දිගට සිදුවන රූපනාම සන්තතියේ පහළවීම පමණක් දැකීම. එතකොට මේ සන්තති ගණයේ කියලා කියන්නේ මේ අතරක් නොතබාව පහළ වෙනකොට ඒක බිඳීම එයාට පේන්නේ නැහැ, ඇතිවීමම පේන. ඒ නිසා දැන් අපි මෙහෙම බලලා මේ පැත්ත බලනකොට ඉස්සෙල්ලා දැකපු එක නිරුද්ධ වෙනවා. ඒවා කවදාවත් අපිට ස්වභාවයෙන් පේන්නේ නැහැ. ඒවා නුවණින්ම බැලිය යුතු කාරණා. හිතේ විදිහට පුහුණු කරගන්නම ඕනේ. නැත්තම් අපිට කොච්චර දැන් අපි මේ අහගෙන හිටියා කියලා මේක කවදාවත් කරන්න පුළුවන් එකක්. ඒක හොඳට මතක තියාගන්න. සන්තති ගණයේ යනු අතරක් එසේම යේ දිගට අකණ්ඩව පවතින්නේ යයි සිතින් සිතා ගැනීම. මෙම සන්තති ගණයේ ඇතිවීමින් නැතිවීමින් පවතින නාම රූපයන්ගේ එම උදේවය වෙත එළඹ සිහියෙන් තොරව මෙනෙහි නොකර සිටීම නිසා වැසී පවතී. නාම රූපයන්ගේ මුල ඉපැද්ම අග වියෝව පිළිබඳව එළඹ සිටි සිහියෙන් යුක්තව මතුවන වාරයේ මෙනෙහි කරමින් භාවනා කරන්නාහට එක එක රූප එක එක නාම පවා ඇති වෙන අවස්ථාවේ එකකි, වියෝවී යන අවස්ථාව වෙනත් එකකියයි විසුතුරුව විස්තර සහිතව ප්‍රකටව පැනේ. නාගේ ඔයා හොඳට හිත සමාධිමත් කරගෙන බැලුවොත් පේනවා මේ හට එකක් නිරුද්ධ වෙලායි අනිත් එක උපදින්නේ කියලා. එහෙම එහෙම හිත පුරුදු කරනකොට අන්න අර නিত্য සංඥාව ටික ටික දුර්වල වෙනවා. ගෙවිලා යනවා. දැන් මේ නিত্য සංඥාවටයි මේ පහර දෙන්නේ. එසේම පෙර පෙර පහළ වූ රූප එකක් වන අතර පසුපසු පහළ වන රූප ඊටත් හාත්පසින්ම වෙනස් ඒවා බව, පෙර පෙර පහළ වූ නාම එකකේ පසුපසු පහළ වන නාම ඊට හාත්පසින් වෙනස් ඒවායයි ඊටා සජීව විසුතුරුව වැටෙන්නට පටන්. දිගටම අඛණ්ඩව පවතින යමක් ලෙස, ඒකකයක් ලෙස, එකක් ලෙස නොපෙනේ. එතකොට එයාට මේ එකක් හැටියට පේන්නේ නැහැ. එසේ මෙනෙහි කරමින් භාවනා කරන්නාට මෙනෙහි කරන රූප නාමයන් පෙර හා පසු සම්බන්ධතාවයකින් තොරව, මේවා ගැට ගැහෙන්නේ නැතුව, පෙර එකයි පසු එකයි ගැට ගැහෙන්නේ නැතුව, ඒ නිසා පෙර පසු සම්බන්ධතාවයකින් තොරව ඇතිවෙමින් නැතිවෙමින් පවතින්නක් ලෙසට වැටහේ. මෙයාට හොඳට නුවණට වැටහෙනවා මේ සම්බන්ධයේ බිඳිලා. මෙලෙස යෝගාවචරයා හට ඇති සැටියෙන් වැටහෙන නිසා පවතින එකක් ලෙස ගැනීමට තුඩු දෙන සන්තති ගණයේ බිඳී යන්නේ. අන්න එතකොට අර සන්තති ගණයේ බිඳිලා යන. එදාට එයාට තේරෙනවා මේ මගේ මනසේ ඇතිවෙච්ච එකක් මිසක සැබෑ වශයෙන් මේ තියෙන දේවල් නෙවෙයි කියන. ඒක ඉතින් තමන් අත්දකින්නම ඕනේ. එවන් අවස්ථාවට එම සන්තති ගණය බාධා නොකරන නිසා, ආවරණය නොකරන නිසා මේකේ Nirodhe දකින්න කොට සන්තති ගණයට බාධා කරන්නේ නැහැ. කරන නිසා මෙනෙහි කරන නාම රූපයන්ගේ ඇතිවීම දිරීම නැතිවීම නම් වූ අනිත්‍ය ලක්ෂණය මෙන්ම මතු සැනින් බිඳී යන්නේ, විනාශ වී යන්නේ කියනා වූ අනිත්‍ය ලක්ෂණේ ඉබේටම වැටහෙන්නට පටන් ගන්නේ. එතෙක් සන්තති ගණයේ බිඳෙන සුළු තැන් පටන් හෙවත් ඉබේටම නියම ආකාරයෙන් අනිත්‍ය අනුව දැක දැන ගන්නා තැන් පටන් නියම අනිච්චානුපස්සනාව පහළ වේ. එතකොට තමයි නියම අනිච්චානුපස්සනාව පහළ වේ. එතකොට ඒකට මේ තව අතිරේක තොර ටිකක් තියෙනවා ඊළඟ පිටුවේ. මෙලෙස නියම අනිච්චානුපස්සනාව ප්‍රකටව දැක දැනගත් තැන් පටන් මතුවන නාම රූප ධර්ම අනිච්චයි හෝ වෙනස් වෙනවා යයි කැමතිනම් මෙනෙහි කොට බැලීමද කළ හැක. මෙලෙස සුවිශේෂී ලෙස දුක්ඛ අනාත්ම ලක්ෂණයන් ප්‍රකටව අවස්ථාවේදීද එලෙසටම මෙනෙහි කොට බැලීමට කැමති වන්නේ නම් දුකයි කියලා හෝ අනාත්මයි මෙනෙහි කළද වරදක් නැති. නමුත් නිකං කටපාඩමින් කීම හෝ අනිච්චයි දුක්ඛයි අනාත්තයි යයි සිතින් සිතාගෙන බැලීම මෙහි අදහස් නොකෙරේ. මෙනෙහි කරන වාරයේ නියම අනිච්ච දුක්ඛ අනාත්ම ලක්ෂණයන් ප්‍රකට වීම අනුව අස්පනා පිටම දැක දැනගෙන එහි පැහැදීමම මෙහිලා වැදගත් කාරණා. මේ හැම වෙලාවෙම මම කිව්වේ ඒකයි. මේ වැදගත්ම වෙන්නේ අස්පනා පිටම මේ ලක්ෂණ දැන ගැනීම තමයි මේ වැදගත්. අනිච්ච දුක්ඛ අනාත්මයයි මෙනෙහි නොකලත් සිතින් නොකීවත් මෙනෙහි කරන ලද වාරයක නියම අනිච්ච දුක්ඛ අනාත්ම ලක්ෂණය ප්‍රකටව දැක දැන ගන්නේ නම් අනිච්චානුපස්සන ආදී ඥාන පහළවන්නේමයි. තව දුරටත් අනිච්ච දුක්ඛ අනාත්මයයි විශේෂයෙන් සිත යොදා එයටම මානසිකාරයේ යෙදුවොත් අනිච්ච දුක්ඛ අනාත්ම ලක්ෂණයන් භාවනාවෙන් ප්‍රකට නොවුනත් සිතේ ඇති සංඥාවට අනුව ඇත්තටම වැටහුණාසේ වරදවා හැක්කේ. ඒ මොකද්ද කියන්නේ? එතන කියන්නේ මෙයා මේ පරමාර්ථ ධර්මයන්ගේ ඇතිවීම බැඳීම කියන එකට එච්චර අවධානයක් දෙන්නේ නැතුව ඒ විදිහට මුලින් හෝ බලලා පසුව එයාට අර ලක්ෂණය අනිත්‍ය ලක්ෂණය මත විතරක් භාවනා වෙනවා. අනිත්‍යයි අනිත්‍යයි කියලා එයාට අර ඇති වෙලා නැති වෙන බව සංස්කාර ධර්මයන් අරමුණු වෙන්නේ නැහැ. එහෙම වුණාම සමහර විට එයාට ඒ සංඥාව නුවණක් හැටියට වැටෙනවා. ආ දැන් මට අනිච්චානුපස්සනාව තියෙනවනේ මතුණානි කියලා එහෙම හිතෙනවා. හැබැයි නමුත් ඒක නියම අනුපස්සනාව නෙවෙයි. ඒක තමයි කියන්නේ. දැන් සමහරු කියන්නේ ඉතින් මේ කොච්චර මේවා කරත් ඉතින් ආපහු මට හිතෙනවා මේවා ඉතින් වැඩක් නැහැ අනිත් වෙලා යනවනි කියලා. එහෙම හිතෙනවා කියලා. ඉතින් ඒ මේ අර නිතර නිතර ඒක කියවන නිසා එයාට ඒක නුවණක් හැටියට වැටහෙනවා. නමුත් ඒක සම්මුතිය මතම පදනම් වෙලා තියෙනවා. එම නිසා මෙනෙහි කිරීම කරන ආකාරය පෙන්වා දුන් පස්වන පරිච්ඡේදයේ අනිච්ච දුක්ඛ අනාත්මයයි සිත යොදා මෙනෙහි කිරීමක් නොදක්වා ඇතිව නැතිව යන සුළු නාම රූප මතුවන මතුවන ආකාරයට දැන ගැනීම සඳහා මතුවනවා හා සමගම මෙනෙහි කිරීම පමණක් දක්වන ලදි. මේ වනාහි විශේෂයෙන් සිත ලබා ගත යුතු. ඒ චිත්තක්ෂණ අල්ලන්නේ යන්න එපා. අපිට වැටහෙන ප්‍රමාණය නිරෝධයක් තියෙනවා. දැන් මෙහෙම මෙහෙම කරනකොට අපිට අල්ලා ගන්න පුළුවන් නිරෝධයක් තියෙනවා නේ. දැන් මෙහෙම අපි කියමුකෝ මෙහෙම අත මෙහෙම හකුලපු අතක් දිගාරිනකොට දැන් මේ හකුලපු අවස්ථාවේ ඉඳන් මෙතෙන්ට එනකොට අපිට හිතාගන්න බැරි නාම රූප ප්‍රවාහයක් ඇති වෙලා නැති වෙලා ගියා. නමුත් අපි ඒ සියල්ල ගන්න කියලා නෙවෙයි මේ කියන්නේ. දැන් අපිට කෙනෙකුට මුලින්ම හිතන්න පුළුවන් මේ හකුලාගෙන ඉන්න අවස්ථාවේ යම් නාම රූප ධර්ම ටිකක් තිබුණා නම් දිගාරිනකොට ඒ නාම රූප ධර්ම නිරුද්ධ වෙලා දැන් තියෙන්නේ වෙන නාම රූප ධර්ම ටික. එතකොට කෙනෙක් අත හකුලුවාන හිටියා නෙවෙයි වෙන නාම රූප ධර්ම ටිකක් ඉපදුණා. දැන් මෙහෙම අපිට යමක් දැනෙනකොට තව දැනීමක් එනකොට අර දේ නිරුද්ධ වෙලා අර ඇතිවීම ඇති වෙන දේ අනුව හිත පවත්න්නේ නැතුව මේ මුලින් හටගත්ත දේ නිරුද්ධ වුණානේ කියලා නිරෝධයේ පැත්තටත් හිත යොදන්න කියලා කියනවා. ඇති වෙන ඔස්සේම ගියොත් අපිට වෙන්නේ ඝන සංඥාවෙන් වැහෙනවා. ඒ නිසා මේ හැම එකක්ම කියන්නේ දැන් අපිට මේ මුලින් පුරුදු වෙන මේ ධාතු කර්මස්ථානයේ ආදී මේවා පවා අපිට සැබෑ ධාතු අරමුණු කරන්න බෑ. සැබෑ වර්ණය අපිට අරමුණු වෙන්නේ නෑ. අපිට ප්‍රකට වෙන දේ තැනින් තමයි ගන්න. මොකද අපිට කෙලෙස් ආවේ නොදන්නා තැනින් නෙවෙයි, දන්න තැන. පේන දේෙන් අපිට කෙලෙස් ආවේ. පේන දේ මට්ටමින් නිරෝධය දැක්කාම ඇති. අර චිත්තක්ෂණ ගානකට යන්න ඕනේ. ඔයවා දකින්න බෑ. නමුත් අපිට ඒ පිළිබඳව නුවණක් ඇති කරගන්න පුළුවන්. මේ දේවල් අනුසාරයෙන් අන්වේඥාණය කියලා කියන්නේ මේ මෙහෙම මට පෙවුනට මෙතන වේගයෙන් සිතුවිලි පරම්පරාවක් ඇතිවීමෙන් නැතිවීමෙන් යන කියන එක අපිට හොඳට හිත දියුණු වුණාම ඒ කෙනකෙනාගේ ඥාණයට අනුව මේවා යම් යම් ප්‍රමාණ වලින් අල්ලගන්න පුළුවන්. පිටුවේ තියෙනවා විසුද්ධි මාර්ගයේ කොටසක් මතු කරලා අනිච්ච ලක්ෂණං තාව උද්‍යබ්භයානං අමනසිකාරා සන්තතියා පටිච්චන්නත්තායන උපට්ඨාති. අනිච්ච ලක්ෂණේ උදේවැය දෙක අමනසිකාරේ මෙනෙහි නොකරන නිසා, හැතිවීම නැතිවීම මෙනෙහි නොකරන නිසා සන්තතියා පටිච්චන්න සන්තතියෙන් වැහිලා එකක් හැටියට යාට පේනවා. ඇතිවීම ඇතිවෙමින් නැතිවෙමින් යන එකක් හැටියට පේන්නේ නැහැ. එම සන්තතියයි වරදවා වටහා ගන්නව අකණ්ඩව සම්බන්ධ වීම පහළවන එම පසුපසු නාමයන්ගේ ප්‍රවාහය නිසා පිලිසන් කළ බැවින් නෝපට්ටාති අර මේ සන්තතියෙන් වැහිලා තියෙන නිසා පේන්නේ නැහැලු. උදයබ්බයන් පරිග්ගහෙත්වා. නමුත් මේ උදයවය දැක හොඳට දැකලා පිරිසිඳ දැකලා උදයබ්බයන් පරිග්ගහෙත්වා සන්තතියා විකෝපිතාය සන්තතිය බිඳලා අනිච්ච ලක්කණ යතාවසරතෝ වත්තහති. එතකොට අර ඒ විදිහට සන්තතිය උදෑව්‍ය දැකීම නිසා සන්තතිය බිඳෙනවා. එතකොට පහසුවෙන් මේ ලක්ෂණය ප්‍රකට වේ. ඊට පස්සේ මේ ටීකාවේ ටීකාගත අර්ථයක් තියෙනවා. ඒක ටිකක් හොඳයි, වටිනවා. සන්තතියා හිස්ස පටිච්චන්නතා අනිච්ච ලක්කණං නෝපට්ටාති. ඒ සන්තතියෙන් වැහිලා තියෙන නිසාම මේ අනිච්ච ලක්ෂණය ප්‍රකට වෙන්නේ නැහැ. සාව සන්තති, එම සන්තතිය උද්‍යාබ්භ්‍යා මානසිකාරේන ජාත. උද්‍යාබ්භ්‍යා මානසිකාරේන ජාත. ඒ සන්තතිය මේ ඇතිවීම නැතිවීම මෙනෙහි නොකරපු නිසා හටගත්තු දෙයක්. උද්‍යාබ්භ්‍යං පස්සතෝ, ඇතිවීම නැතිවීම දැක්කන් පස්සේ, න උද්‍යාවතා වයාවත්තං පාපුනාති. උද්‍යාවත්තා වයාවත්තං පාපුනාති. උදේ අවස්ථාව වැය අවස්ථාව නෙවෙයි, වයාවත්තා උදයාවත්තං. නිරුද්ධ වෙච්ච අවස්ථාව උදේ අවස්ථාව නෙවෙයි. අඤ්ඤෝච උදයක්ඛන, උදයක්ෂණේ හටගත් මොහොත එකක්. අඤ්ඤෝච වයක්ඛන, නිරුද්ධ වෙන අවස්ථාව තව එකක්. ඒකෝපි ධම්මෝ කන වශයෙන් බෙදෝ උපට්ඨාසය. ඒවා එකින් එක වෙනම වශයෙන් එළඹ සිටින වැය අවස්ථාව, උදේ අවස්ථාව, වැය අවස්ථාවත් එයාට පෙනී හිටිනවා. ඉතින් ම අතීත නිරුද්ධ වෙච්චාගෙන කවර කතාවද? පගේව අතීතාදිකෝ ආහ, අතීත දේවල් ගැන කවර කතාවද? වර්තමානෙත් එයාට ඇති වෙමින් නැති වෙමින් යන බව පේන්න ගන්නවා. උදයබ්බයන් කන උපට්ටාතීති. ඒ නිසා තමයි අර මුලින් කිව්වේ මේ උදය වැය දකිනකොට ඒක පේනවා කියලා. තත්ත සන්තතියා විකෝපිතාය ආති. ඒ සන්තතිය බිඳිනවා කියලා කියන්නේ පුබ්බාපරියේන පවත්තමානේන ධම්මාන, පෙරපසු වශයෙන් මේ ධර්මයන් පලනකොට අන්‍යෝන්‍ය භාව ලක්කණං ඔවුනොවුන්ට අන්‍යෝන්‍ය භාව ලක්කණං. අන්‍යෝන්‍ය භාව ලක්ෂණං කියන්නේ උදය ඔවුනොවුන්ගෙන් වෙනස් වශයෙන් මේ ධර්මයන් ධම්මාණං කියලා කියන්නේ නාම රූප ධර්මයන් වෙන්වෙන් වශයෙන් දකිනකොට, ලක්ෂණයන් දකිනකොට සන්තතියා උග්ගටිතාය. ඒ විදිහට මේ සන්තතිය උගලවීම නිසා නහි සම්මදේව උදයබ්බයන් සල්ලෙන්කත් තස්ස ධම්මා සම්බන්ධ භාවේන උපට්ඨා. ඒ විදිහට බලනකොට අර උදේවැය දෙක බැලීම නිසා මේවා ඔවුනොන්ට සම්බන්ධ වෙලා නැතුව වෙනස් වෙනස් දේවල් හැටියම ප්‍රකට වෙනවා. ඒක කියනවා අතකෝ අයෝ සලාකාවිය අසම්බන්ධ භාවේන සුට්ටුත්තරං අනිච්ච ලක්ෂණං පාකටං හෝති. ඒ කියන්නේ දැන් අපිට දැන් මේ කණුවක් වාගේ ගත්තොත් නම් මේක එකක් හැටියට වැටහෙනවා. අපිට මෙතන තිබුණොත් යකඩ කූරු ටිකක්ම එකතු කරලා, එතකොට අපිට ඒවා මේ එකට තිබුණත් වෙන වෙනම තියෙන දේවල් ටිකක් හැටියට ප්‍රකට වෙනවා. ආන් ඒ වගේ මේ උදය වැය කියන එක හොඳට වෙන්වෙන් කර කර බලනකොට එයාට මේවා වෙන්වෙන්ම වැටහෙනවලු. හරියට යකඩ කූරු මිටියක් එකට තිබ්බත් ඒවා වෙන්වෙන්ම ප්‍රකට වෙනවා වගේ. එතකොට මේකේ මේ අටකතා ටීකාවට අනුව මතුවන තා රූපනාම 15 වන සනේහි අත නැහැර මෙනෙහි කොට භාවනා කරන යෝගී හට වෙනස් වූ රූප ධර්ම, වෙනස් වූ නාම ධර්මද මුල ආරම්භයේ අග වියෝවීම වශයෙන් වෙන්වෙන්ව ප්‍රකට වී පෙර පෙර රූප නාම පසුපසු රූප නාම එකක් එකක් වශයෙන් වෙන්වෙන්ව ප්‍රකට වේ. එකිනෙකට සම්බන්ධව එකක් ලෙස ප්‍රකට වී එකක් ලෙස ප්‍රකට වී උදේ වය මෙනෙහි කිරීමෙන් එකට සම්බන්ධව ඒකකයක් ලෙස පෙර ප්‍රකට වූ සන්තති පඤ්ඤප්ති බිඳී විනාශ වීම සිදුවන්නේ. මෙසේ සන්තති පඤ්ඤප්ති බිඳී ගිය පුද්ගලයාට ඉපැත්ම දිරීම වියෝ වීම නම් වූ අනිත්‍ය ලක්ෂණය පහළ වී නැති වී විනාශ වී යෑම වූ අනිත්‍ය ලක්ෂණය වශයෙන් යන මේ දෙක තුලින් එකක් අනිත්‍ය ලක්ෂණ තත්වාකාරයෙන් ඉබේම ප්‍රකට වේ. මෙලෙසට ප්‍රකට වූ නියම අනිත්‍ය ලක්ෂණය දැකගනි. පහළවන තාක් රූපනාමය අනිත්‍යයි දැනගන්නා ඥානය නියම අනිච්චානුපස්සනායයි චිත තබාගත යුතුයි. මෙම නියම අනිච්චානුපස්සනාව පහළවන පහළවන වාරයක් වාරේ රූපනාමයන් අනිත්‍යයි සලකා ගන්නා නිත්‍ය සංඥාවද එම සංඥාවෙන් දිගට පහළවන්නා වූ කෙලෙස් කර්ම විපාක ස්කන්ධ යන වට දුක්කද දුරු කරනු ලැබේ. නැන් මේ විදිහට මේ එතකොට අපි ඒක අපි සමාලෝචනයක් කරොත් මේ අනිච්චානුපස්සනාව ඒ ප්‍රකට වෙන්නේ නැත්තේ මේ ඝන සංඥාවෙන් වැහිලා තියෙන නිසා. පරමාර්ථ ධර්මයෝ දැක්කත් මේ වගේ ඇතිවීම නැතිවීම නොදන්නාකම නිසා තවම ඝනේ බිඳුනා වෙන්නේ නැහැ. එකක් හැටියට පේන ගතිය බිඳුනා වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා හොඳට නුවණින් මේවා ඇතිවීම නැතිවීම උදේ වැය හටගන්න බව නිරුද්ධ වීම දකින්න දකින්න තමයි අන්න අර ඝන සංඥාව බිඳිලා යන්නේ. ඝන සංඥාව කියුවා මෙතන ඝන හතරක් තියෙනවා. මොනවද? සන්තති ඝණය, ආරම්භන ඝණය, අය සමූහ ඝණය, කෘත්‍ය ඝණය. කෘත්‍ය ඝණය කියලා ඝන හතරක් තියෙනවා. ඒ ඝන හතරෙන් මේ සන්තති ඝණය තමයි මේ අනිච්ච සංඥාවට බාධා කරන්නේ. එතකොට දුක්ඛ සංඥාව කියන එකට මේ අනිත්‍ය සංඥා දුක්ඛ සංඥාවට බාධා කරන්නේ මේ අපි ඉරියව් මෙනෙහි නොකිරීම නිසා. මේ හතර ඉරියව්වේ පෙළෙන බව, ඒ වගේ දුක මෙනෙහි නොකරන නිසා, දුකක් එනකොට අපි ඒකට ප්‍රතිකර්මයක් කරන නිසා දුක පේන්නේ නැහැ. ඒ වගේම අනත්ත ලක්ෂණේ මේ ආරම්භන ගණයේ, කෘත්‍ය ගණයේ, සමූහ ගණයේ කියන මේවා නොදන්නා නිසා අනත්ත ලක්ෂණය පේන්නේ නැහැ කියලා කිව්වා. මේ කාට හරි කිව්වා නම් විස්තර කරන්න. දැන් කතා කරේ සන්තති ගණේ නේද? මොකද්ද? ඔව්, සන්තති ගණේ විතරයි කිව්වේ. මේකේ දැන් අනිච්චානුපස්සනාවට අදාළ වෙන්නේ සන්තති ගණේ විතරයි. ඒ නිසා දැන් අනත්තානුපස්සනාව වගේ දේවල් වලට අනිත් ගණ ටික පෙන්වලා තියෙනවා. ආරම්භන ගණය කියලා කියන්නේ අපිට දැන් චක්කු විඤ්ඤාණයට අරමුණු වෙන එක, සෝත විඤ්ඤාණයට අරමුණු වෙනවා, ඊට පස්සේ ගහන විඤ්ඤාණයට, ජීවහා විඤ්ඤාණයට, මේවා වෙනස් වෙනස් දේවල්මනේ අරමුණු වෙන්නේ නේද? එතකොට ඇහැට අරමුණු වෙන්නේ මොනවද? වර්ණ රූපේ. කනට ශබ්දය. එතකොට සෝත විඤ්ඤාණයට අරමුණු වෙන්නේ ශබ්ද රූපේ. ඒ විදිහට දිවට රස රූපේ අරමුණු වෙන්නේ. නමුත් අපි මේ ඔක්කොම එකක් හැටියට ගන්නවා. දැන් අපි කෑමක් ගත්තොත් පේන දේමයි අපි රස දැනෙන්නේ කියලා හිතනවා. නේ දැන් අපිට පේනින්නේ වර්ණ රූපයක් රස දැනෙන්නේ වර්ණ රූපෙන් නෙවෙයි එතන තියෙන රස රූපයෙන් එතකොට හපන කොට අපිට දිවට දැනෙන තද ගති හෝ ඒ හැපෙන ගති පටවි ධාතු පේන දෙයමයි මේ හැපෙන්නේ කියලා අපි හිතන ඉතින් ඒ විදිහට ගන්ධ ගන්ධය බලලා මේ පේනන දෙයමයි ගඳෙන්නේ එහෙම ගඳ ආවෙ නැත්නම් මේක නෙවෙයි කියලා හරි මොනව හරි කරලා මේ මේවා ගැට ගහලාමයි අපි ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙන්නේ. අන්න ඒ විදිහට මේ මේ ආරම්භන ඝණය කියලා කියන්නේ වෙනස් වෙනස් වශයෙන් අරමුණු වෙන දේවල් එකක් හැටියට අපි හිතා ගන්නවා. එතකොට අපි එකම දේ අරමුණු කරනවා එකක් හැටියට මේ ඔක්කොටම බැඳෙනවා. දැන් අපි පේන දේෙන් රස දැනගන්න බෑ කියලා හිතුවොත් කවදාවත් අපි ඇහෙන් බලලා අර රසය තණ්හාව ඇති කරගන්නේ නැහැ. ඒ නිසා දැන් අපි මොනවා හරි දෙයක් රස වින්දොත් ඒ රසය ආපහු දැනගන්න නම් ඒ රසය ආපහු දිවට ගැටෙන්න ඕනේ. ඒ වුණාට අපි එහෙම කරන්නේ නැහැ නේ. ඒ රසය දැක්කා නම් අපි ආපහු කොහරි තිබ්බොත් දැක්කොත් ඒකට අපි ආසාව තණ්හාව ඇති කරනවා. මේ තියෙන අර රස දෙය කියලා හරි එහෙම හිතනවා. රූපෙට බඳිනවා. මේ විදිහට මේ ඉතින් ඒවා රසවත් කරලා ඉතින් මෙනෙහි කරගන්න පුළුවන්. එතකොට අර මේ ඒකට තමයි ආරම්භන ගණය කියලා කියන්නේ. ඊට පස්සේ තව විදිහට අපි රූප දකින්නෙත් මම, සද්ධාහන්නෙත් මම, ගන්ධ දැනගන්නෙත් මම කියලා මේවා ඔක්කොම එක්කෙනෙක් කරනවා කියලා හිතනවා. නමුත් රූප දැනගන්නේ වෙනම නාම රූප ප්‍රවාහයක්. නාම දරගන්නේ වෙනම, සද්ධාහන්නේ වෙනම නාම රූප ස්වභාවයක්. මේවා අපි කවදාවත් දන්නේ නැහැ. ඔක්කොම අර පුද්ගල භාවයේ ආත්ම දෘෂ්ටිය ඇති වෙන්නේ ඒ නිසා. ඒකට තමයි මේ ආරම්භන ගණය කියලා කියන්නේ. කෘත්‍ය ගණය කියලා කියන්නේ මේ වගේ ඒ ඒ නාම රූප ධර්මයන්ගේ කෘත්‍ය තියෙන. චක්කු විඥානේ කෘත්‍ය වෙනයි. සෝත විඥානේ කෘත්‍ය වෙනයි. ගාන විඥාන, ජීවා විඥාන කෘත්‍යම් වෙනයි. වෙන වෙනම කෘත්‍යම් ටිකක් තියෙන. නමුත් අපි ඒවා ඔක්කොම එකතු කරලා මේ එක්කෙනෙක් දකින්නවා අහනවා මම දන්නවා දැනගන්නවා අහනවා කියලා මේ කෘත්‍යයන් ඔක්කොම එකට ගැට ගහන. ඒ නිසා මේ කෘත්‍ය ගණයෙන් වැහිලා තියෙන. එයාට කෙනෙකුට බලන්න පුළුවන් නම් මේ සද්ද අහපු එක වෙන චිත්තචෛසික ධර්මටි. ඒක නිරුද්ධ වුණාන් පස්සේ වෙනම නාම රූප ධර්ම ටිකක් තමයි මේ මේ රූප පේන්න හෝ ගන්ධ දැනගන්න. එහෙම නැත්නම් අතීත සිතුවිල්ලක් සිහි වෙනකොට එතන තියෙන වෙනම නාම රූප ධර්ම ටික. කියලා ඒ විදිහට මේ වගේ කෘත්‍ය ඊට පස්සේ ඒක විශේෂයෙන් දැනගන්න ඕනේ මේ චක්කු රූප දකින හිතට සද්ධාහන්න බෑ සද්ධාහන හිතට රූප දකින්න බෑ එනකොට අපි ඒව ඔක්කොම ගැට ගහනවා කයට ගැටෙන දෙයමයි පේන්නේ කියලා ඒ විදිහට අපි එහෙම එහෙම මේ කෘත්‍ය ගණයත් අර විදිහටම ගැට ගහනවා ඒකට අපි කියන කෘත්‍ය ගණය කියලා ඒ නිසා ඒවා කෙනෙක් පුද්ගලයෙක් කියන මේ කාරකයේ කරන්නේ මනසේ නිර්මාණය වෙනවා. ඊට පස්සේ මේ වගේ මේ වෙන වෙනම හිත් එකක් උපදින්නේ කියලා නොදන්නාකම නිසා මේ වගේ අර ඝන සංඥාව, නিত্য සංඥාව, ආත්ම සංඥාව දැසගන්න. මේවා සැපයි කියලා ගන්න හේතුවත් ඒක. ඊළඟට සමූහ ගණය. සමූහ ගණය කියලා කිව්වහම දැන් අපිට දැන් උදේ කතා කරේ දැන් මේ කෝප්පයක් පේනවා කියනකොට මෙතන මොනතරම් නාම රූප ධර්මයන්ගේ ක්‍රියා පටිපාටියක්ද මේ තියෙන්නේ නේද දැන් අපි යනවා කියන සිද්ධිය ගත්තොත් එතකොට ඒ සිද්ධියේදී ඉස්සරෝම කකුල ඔසවන්න ඕනි කියලා හිතක් උපදිනවා ඊට පස්සේ ඒ හිත ඇති වෙලා නැති වුනහම ඔසවීමේ හිතක් එතකොට ඔසවන්න ඕනේ කියලා හිතිච්ච අවස්ථාවේ යම් නාම රූප ටිකක් තිබුණා නම් ඒවා නිරුද්ධ වෙයි. ඔසවන අවස්ථාවේ වෙන ටිකක්. ඊට පස්සේ කකුල ඉදිරියට තබනකොට ඒ සඳහා වෙනම හිතක් උපදිනවා. ඒ සඳහා චේතනාවත් ඊට පස්සේ ඒ චේතනාවෙන් උපදින චිත්ත කිරිය වායෝ ධාතුවත් ඒ සිද්ධිය සිද්ධ කරන්න උපදින නාම රූප ධර්මයන්ගේ කුත්‍ය මේවා වෙනස් වෙනස් වූම දේවල්. දැන් අපි ඔක්කොම එකට ගැට ගහලා තියන්නේ ඇත්තටම ඒ චේතනාවට අනුව චිත්ත කිරිය වායෝ ධාතුව බලයෙන් මේ සතර මහා ධාතු රූප ඒ අදහසට අනුව උසවලා ඉදිරියෙන් තියෙන. අයත් අනිත් එක උසවලා ඉදිරියෙන් තියෙන. මෙහෙමම ක්‍රියාපටිපාටියක් තමයි තියෙන්නේ. නමුත් අපි ඔක්කොම එකට ගහලා අන්නහවලා යනවා අන්නහවලා එනවා කියලා ඔක්කොම ගැට ගහලා ගන්නවා. ආන් ඒ වගේ මේ අපිට ඇහෙන් රූපයක් දකින සද්දයක් අහන අවස්ථාවේ අපිට සද්දේ ප්‍රකට වෙනවා කියන තැන ගණන් කරන්න බැරි චිත්තචෛසික නාම රූප ධර්ම ටිකක් ඉපදිලා පහළ වෙලා නැතිව. ඒ ඔක්කොම එකට ගන්නවා සමූහයක් වශයෙන්. ඒකට කියනවා සමූහ ගණය කියලා. ඉතින් අන්න ඒ වගේ මේ කුණු ගොඩවල් ගොඩාක් අපි පුරවාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ මෝඩකම අපි නුවණින් බලලා බලලා ඒවා තේරුම් ගත්තේ නැත්නම් අපිට කවදාවත් තේරෙන්නේ නැහැ මම මේ තරම් මෝඩකම ඉන්නේ. මේ මෝඩකම තමයි මට දුකක් ගෙනත් දුන්නේ කියලා අපිට කවදාවත් වැටහෙන්නේ. ඉතින් ඒ නිසා මේ හැම මොහොතකම මේවා මෙනෙහි නොකරන වාරයක් පාසාම මේ නාම රූප ධර්මයන් කෙරෙහි මෝඩකම දියුණු වෙනවා. ඉතින් ඒකෙන් කර්ම ක්ලේශ උපාදාන සංයෝජන ගොඩ නැගෙනවා. ඒ වගේම තමයි ඒව අයින් කරගන්නත් තමයි. ඒ නිසා මේවා නිතර සිහිය යොදාගෙන ඒ වගේ පරමාර්ථ ධර්ම ස්වභාවයන් ඒ වගේ යථා ස්වභාවය බලන්න කියලා කියන්නේ. නැති දෙයක් අමාරු දෙයක් බලන්න කිව්වේ නැහැ. තියෙන දේ බලන්න. එච්චර. ලේසි වැඩේ. අපි අමාරු දේ ඒවා දාගෙන දැන් පුරුදු කරගෙන ඉන්නේ ඒකයි. ඔව් ඒක තමයි. දැන් ඔය මේ මට්ටකුණ්ඩලී වස්තුව තියෙන්නේ දන්නවනේ මට්ටකුණ්ඩලී වස්තුව. මේ මට්ටකුණ්ඩලී වස්තුවේ අදින්න පුබ්බක තාත්තා මේ පුතාට මොනවාද පාණ්ඩු රෝගේ ඇදිලා මේ බෙහෙත් කරන්නේ ලෝභයෙන්. ඊට පස්සේ කොහොම හරි අර බෙහෙත් ටිකක් හොරෙන් විදමහත්යෙන් අහගෙන කොහොම හරි බෙහෙත් කරලා පුතා මැරුණානේ. මේ මැරෙන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ හේතු සම්පත් දැකලා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ආලෝකයේ විහිදලා ඒ මොහොතේ කිසි පිනක් නොකරත් මට්ටකුණ්ඩලීට බුදුරජාණන් වහන්සේගේ ආලෝක දර්ශනය දැකීමෙන් හිත පැහැදිලා දිව්‍ය ලෝකෙ ඉපදුණා. දැන් මැරුණන් පස්සේ මොකද කරන්නේ පුතා අම් තාත්තා සෝහන ගාවට ගිහිල්ලා අඬනවා නේද අඬ ඉන්නකොට මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයාත් ඇවිල්ලා පැත්තකට වෙලා අඬනවා ඊට පස්සේ අඬ ඉන්නකොට තාත්තා අහනවා මං වන්න අඬන්නේ මේ පුතා මැරුණොත් ඒක ඔබ මොකටද අඬන්නේ ඒක මොකද්ද කියන්නේ කරද්දේ රෝද දෙක කැඩිලා මට ඉරයි හඳයි ඕනේ රෝද දෙක තාත්තා හිනා වෙනවා බොයේ පුළුවන් ඇති දෙයක්ද ඉල්ලන්නේ කියලා. එතකොට කියනවා මෝඩයා බාල දරුවෝ මේ මොකද්ද ඔය බැරි දෙයක්ද නී අඬන්නේ කියලා. ඉතින් එයා කියනවා දිව්‍ය පුත්‍රයා නිතිය ආරවේසින් ඇවිල්ලා ඉන්නේ. මමද බාල දරුවා ඔබද බාල දරුවා. මම වන්නා තියෙන දෙයක් පේන දෙයකට අඬන්නේ. ඉරහඳ කියන එක ගන්න බැරි වුණා තියෙනවා පේනවා. ඒකට මං ඉල්ලලා ඔබ නෑ මැරිලා නැති වෙලා දැන් එහෙම කෙනෙක් නෑ එයාට අඬන්නේ කවුද මෝඩ කවුද බාල දරුවා ඉතින් එතකොට තමයි අස්සන ආන් ඒ වගේ අපිත් කරන්න ඕන ඕකම තමයි අපිත් නැති දෙයකට අයියෝ මෙහෙම වුණා කියලා අඬනවා දැන් අපියෝ අදිසිය අයියෝ ඇයි මේ මගේ පටවි ධාතුවට මොකද වුනේ කෙස්ලොම් වලට මොකද වුනේ කියලා අඬනවා නම් ඒ තියෙන දෙයකට නේ අඬන්නේ නේද දරුවා කියලා අඬනකොට නැති දෙයකටයි අඬන්නේ දැන් තියෙන දෙයකටවත් අඬනවා නම් ඒකයි මේ කියන්නේ තියෙන දේ දැක්කොත් අඬන්නේ නැහැ ඉතින් මේ තියෙන දේ විකෘති කරගෙන නැති දෙයක් මවාගත්තු නිසා අපිට අඬන්න කඳුළු හලන්න හේතු හැදෙනවා. ඉතින් ඒ නිසා මේ මෝඩකම අපි තියෙන තාකල් මේ ඇඬීම අපිට නතර වෙන්න බෑ. දුකේන එක නතර වෙන්නේ නෑ. ඒ නිසා තමයි අපි මේ මෝඩකම තියාගෙන අපි කොච්චර ජීවත් වුණත් කොච්චර පිරිස හිටියත් කොච්චර රැකවරණ තිබුණත් ඒවා වැඩක් නෑ. ඒවා නූනට කාරණා නෙවෙයි. එතකොට අනිච්චානුපස්සනාව ඉවරයි ඈ. ඒකේ මොනවා හරි ඉතින් මේ තියෙන කාරණාව අහගන්න මොන මෙතේරෙනේ. තව මේකට සම්බන්ධ වෙලා තියෙනවා මේ අනිච්චානුපස්සනාවෙන් දුරවන කෙලෙස් පිළිබඳව. ඒ කෙලෙස් පිළිබඳව ඊට පස්සේ අනිත්‍ය නොදැකීම නිසා අපි තුර තැම්පත් වෙන අනුශය පිළිබඳවයි කතා කරන්න තියෙනවා අපි ඒක මෙත දවසට කල් දාන්න. පස් කාලට ඉස්සරලා ස්වාමීන් වහන්සේලා පිරිසක් එකතු වෙලා වැඩසටහනක් කරා. බුරුමේ ස්වාමීන් වහන්සේලාත් වැඩියා මේ විපස්සනාව පිළිබඳවම සිද්ධ කරපු වැඩසටහන. දවස් 10ක් කරා. ඒකේ මේ වැඩසටහන හැම වාරයක් පාසාම මේ ගාථා ටිකක් සජ්ජායනා කරා එකතු වෙලා. ඒ ගාථා ටික මම මේ අරගෙන ආවා. මම අපි ආරන්නේ ඉන්නකොටත් මේ හැමදාම මේ වන්දනාවෙන් පස්සේ මේ ගාථා එක එකනක් කියනවා. මම අර ඉස්සෙල්ල රාහුල වාදයේ ගැන කතා කරේ. අනේ වගේ මේ මේවා දැන් මේ අනිච්චානුපස්සනාව ප්‍රකට වෙන ගාථා ටිකක් තියෙනවා. මේ විසුද්ධි මාර්ගයේ අට කතාවල මේවා තියෙනවා. ඊට පස්සේ මේ විපස්සනාවට මේ අනාත්මය ප්‍රකට වෙන ගාථා ටිකක් තියෙනවා. ඊට පස්සේ මේ කාංකා විතරණ මේ සැක සංකා දුරු වීමට හේතු වෙන ගාථා ටිකක් තියෙනවා. ඉතින් ඒවා මේ එක එක්කෙනා මේ පාඩම් කරගෙන මාරුවෙන් මාරුවට හැමදාම හවසට කියනවා නම් ගොඩක් හොඳයි. මේ මොකද මේ සජ්ජායනාව කියන එකත් විපස්සනා මාර්ගයක්. ඒ වගේනුත් නුවණ වැඩෙනවා. අපි පොතක් කියවනකොට නුවණින් කියවුවොත් මෙතන විදර්ශනාවක් සිද්ධ වෙනවා. හැබැයි ඒවා පරමාර්ථ ධර්ම ස්පර්ශ කර කර කියන්න ඕනේ. එහෙම නැතුව නිකාං උදීන් කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒ වගේ මේ ගාථාවක් වුණත් කෙනෙක් ඒ ධර්මයව හොඳට පරමාර්ථ ධර්මයන් ස්පර්ශ කර කර කිව්වොත් එයාගේ විපස්සනා ඥාන වැඩෙනවා. ඒ නිසානේ දැන් අර කෙස් මේවා ටික අතට දුන්නාම මේ කේසා ලෝමා නකා දන්තාගේ මෙනෙහි කරන්නේ. අපි නම් ඔහේ නිකන් මෙනෙහි කරාට නුවණැති කෙනා ඒක හොඳට මෙනෙහි කරපු නිසා තජපංචකය කියනකොටම රහත් වුණා නේද? ඇතැම් භික්ෂුන් ඉතින් ඒ නිසා මේ ධර්ම ශ්‍රවණයේ ධර්ම සජ්ජායනාව කියන ඒවා සමත විපස්සනා මේ ඔක්කොම විපස්සනා මාර්ග. මේකේ මේ අනිත්‍යානුපස්සනාවට තියෙන ගාථා ටිකක් තියෙනවා. මේ අනිත්‍ය ප්‍රකට වෙන කොලයක් දීලා තියෙනව නේද නැද්ද? ගාත ටික දුන්නත් නෝකේ ඇති හැබැයි ගාත තියෙනවා. විදි මත වාගේ නම් ගිලම්පත ටිකක් දීලා පටන් ගන්න. වෙනම තිබ්බා ගාත ටික. ඔය මේ අත්පත්‍රිකා කියලා තියෙන අතිරේක අත්පත්‍රිකා කියලා ඒවා තමයි
තියෙන්නේ.
බුරුමේ භාවනා ක්‍රම කීපයක්ම තියෙනවා. දැන් ඔය බුරුමේ තියෙනවා ඔය අර ගොඩක් පාවොක්සියාඩු ස්වාමීන් වහන්සේගේ භාවනා ක්‍රමය වෙන පාවොක් ක්‍රමය කියලා අර විසුද්ධි මාර්ග ක්‍රමයට යන එකක් අර පිම්බීම හැකිලීම ඒකත් එක්ක අර ඔසවනවා තබනවා කියලා ඒවා ඔස්සේ යන භාවනාවක් තියෙනවා. නමුත් ඒ වගේ ගත යුතු දේවල් තියෙනවා. නමුත් මේ ඒ උන්වහන්සේලාගේ නිය සැබෑ ගුරුවරු අධ්‍යයනය කරාම මේ ද ගැඹුරු අධ්‍යයනය එකක් තිබිලා තියෙනවා. මුලින් ඒවා අර සරලව පටන් ගත්තට ඉදිරියට භාවනා දියුණු වෙච්ච අයට මේ නාම රූපයන් හේතුඵල ධම පෙන්වලා දීලා ප්‍රකට කරපු ගුරුවරු ඉන්නවා. ගුරුනේ බුරුමේ තියෙනවා අර මේ බොරවින් කොවද කියේවි. ස්වාමීන් වහන්සේ නම් මතක නෑ නේද? මහසීසයාඩු. මහසීසයාඩු ස්වාමීන් වහන්සේගේ හොඳට කිව්වොත් පොත් ටික මුල ඉඳන් කියවුවොත් පොත් හතරක් තියෙනවා උන්වහන්සේ පරිවර්තනය කරලා. ඒක කිව්වොත් පුදුමාකාර දැනුමක්. හැබැයි ඒකේ භාවනා ක්‍රමය පෙන්වනකොට පෙන්වන්නේ අර කියපු විදිහට බොහොම සරල තැනක. නමුත් ඒවා ඉදිරියට යනකොට ලොකු ගැඹුරකට අරන් යනවා. ටිකක් වෙන්න පොඩ්ඩක් වගේ භාගයක් වගේ ආරම්භ